එහෙම නැතුව මේ ස්ත්‍රිය හරි ඒ කියන්නේ ස්ත්‍රියට ස්ත්‍රිය කියලා කියන නම ඒ කියන්නේ ඒ ස්ත්‍රියයි කියලා යමක් යමෙකුට හැඟෙනවනම් පුරුෂයෙක් කියලා ගසක් නිවසක් කියලා යමෙකුට හැඟෙනවනම් ඒ දේ ඒ හැඟෙන ධර්මයට කියන නම ගැන නෙමෙයි මේ අවිද්‍යමාන පැනවීම කියලා කියන්නේ කෙලින් මේ හැඟෙන ධර්මයම ඒ අරමුණම එම තමයි මේ ඒ පැනවීම කියලා කියන්නේ කියලා අදහසක් එනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනි තැනක්.
එතකොට නිවැරදි දර්ශනය කුමක්
කියන්නේ? ඔව් දැන් මේ නිවැරදික තේරුම් ගන්න ඉස්සෙල්ලා දැන් මේ මේ ඒ කියන්නේ ප්‍රඥප්ති කියලා මුලින් ධර්ම සංගණි ප්‍රකරණයේ අර්ථ දැක්වේ වචන සම්බන්ධයි. වචන දීමක් සම්බන්ධයි. එතකොට ස්ත්‍රියට හරි පුරුෂයට හරි ඇත්තටම තියෙන දෙයක් හරි නැති කියලා ගන්න දෙයක් හරි සියලු දෙයකටම දෙන නමක් සම්බන්ධයි. හරි. එතකොට දැන් මෙතනදී ටිකක් කියවගෙන යන එක්කෙනෙක්ට නිරායාසයෙන් ඉන්න පුළුවන් තමයි මේ නමට විතරක් නෙමෙයි ඒ අදහස් කරන අරමුණට ඒ ධර්මයටත් පඤ්ඤත්ති කියනවා වගේ අදහසක් එනවා. හැබැයි ඒක ඇත්තටම එහෙම කියවුනෙත් නැහැ එතන. ඒ කියවගෙන යන එක්කෙනෙක්ට එහෙම අදහසක් එන්න පුළුවන්. ඉඩ තියෙනවා. එතකොට මේ මොකද අවිද්‍යමාන පැනවීම කියලා කිව්වහම දැන් මේ කියන්නේ මේ වචනයටද එහෙම නැත්නම් ඒ වචනයෙන් අරමුණු කරන දෙයටද ධර්මයටද කියලා පැටලෙන්න පුළුවන්. මේ ඒතර අපි දැන් අපි මූලික වහරයක් ලෙස අපි ගන්න ඕනි ධර්ම සංගණී ප්‍රකරණය දුන්න අර්ථයනේ නේද? එතකොට දැන් ඔහොමම ගිහිල්ලා අර මං කියන්නේ ඊට පස්සේ තව 3 වෙනි 6ක් ගැන දක්වනවායි කියලා. අට කතා මුත්තකේන පන ආචාරියන අපරාපිච පඤ්ඤත්තියෝ කියලා. ඒතර 3 වෙනි 6 දක්වන තැනදී අර උන්වහන්සේ 3 වෙනි 6 ඇතියට දක්වන්නේ උපාදා පඤ්ඤත්ති, උපනිදා පඤ්ඤත්ති, සමෝදාන පඤ්ඤත්ති ආදී වශයෙන්. ඒ උපාදාන පඤ්ඤත්ති කියලා කියනවා මේ මේ යමක් ඇසුරු කරගෙන සංස්කාරයෝ මොකක් හරි මේ චිත්තසයිතසික දෙයක් පාදක කරගෙන ඒ මත පැනවෙන යම් ධර්මයක්. ඒ කියන්නේ අපි හිතමු මේ නොයෙකුත් රූප මත මේ ඇවිල්ලා මේ අර්ථ කතාවල කියන අදහස මම මේ කියන්නේ මම විශ්වාස කරන දෙයක් වශයෙන් නෙමෙයි. මේ ඒ කියන්නේ දැන් අපි රූප තියනවා සංස්කාර වශයෙන් එහෙම නැත්නම් සියුම් සියුම් රූප ගොඩක් තියනවා මේ අවකාශයේ පුරා ඒ රූප ගොඩ හින්දා ගයක් කියලා දෙයක් පැන වෙනවා. ඒතර ඒ වගේ දෙයකට කියන උපාදා පඤ්ඤත්ති කියලා කියනවා කියලා එහෙම අට කතාවල ඒ කියන්නේ හොඳ. ඒ කියන්නේ එහෙම නැත්නම් නාම රූප සංතතියක් නිසා සත්වෙක් කියන දෙයක් පැන වෙනවා. ඒතර ඒ වගේ පැනවීමකටත් කියන උපාදා පඤ්ඤත්ති කියලා. ඔය වගේ ගසකට ඒ රූප ගොඩක් නිසා අන්තිමට ගසක් කියලා දෙයක් මතුවෙලා එනවා. ඔය වගේ මේ සංස්කාරي උපාදාය කරගෙන ඒව ඇසුරු කරගෙන ඒව මත පිහිටලා කරන එකට වගේ අදහසක් වෙනවා උපාදා පඤ්ඤත්ති කියලා. ඉතින් ඔය ඒ වගේ අර මේ අනිත්‍ය වචරම මේ කා කියන කාරණයට සම්බන්ධ නැහැ. දැන් උපනිදා පඤ්ඤත්ති කියලා කිව්වොත් ඔය මං හිතන්නේ මේ එකක් 1 2 කියලා අපි ගණිද්දී එකක් ගණනලා දෙවෙනි 2 කියලා කියන්නේ අර පළවෙනි එක මත පිහිටනවා. 3 කියලා කියද්දි දැන් 3ක් තියෙනවා කියන්නේ 2ක් තියෙනවා කියලා ඉන්නවනේ. එතකොට ඔය වගේ මේ අර එකක් මත පිහිටන වගේ ඔන්නෝම අදහසක් තියෙන අනික් පඤ්ඤාතියල. සමහර පැනවීම කරනවා දැන් අපි මිනිස්සෙගේ ඇඟේ ලක්ෂණයක් මන්දලේ කෙට්ටුන. කෙට්ටු මිනිස්සයා කියලා කියනවනේ මහත්නම් මේ මහතෙක් කෙනා කියලා කියන්නේ. එතකොට ඒ වගේ අර යම්කිසි ඇඟේ විශේෂ ලක්ෂණයක් පාදක කරගෙන කරන පැනවීම තියෙනවා. ඔය ඒ වගේ ඒවා තමයි දැන් මේ අනික් හයෙන් කියන්නේ. ඒතර ඔය හයෙන් කිව්වත් අර ඉස්සෙල්ලා මැද හයටත් ඕක සම්බන්ධයි ඉතින්. කොහොම වුණත් මේකේ මේ කියන කාරණයට අදාළව කිව්වොත් මෙන්න මෙතන මෙහෙම එක වාක්‍යයක් එනවා ඔය කියන කාරණා ටික ගිහින් ගිහලා මේ පඤ්ඤාපේතබ්බට්ඨේන චේසා පඤ්ඤත්තින. මෙන්න මේ වාක්‍යය තමයි මේ මහා ධර්මම වාක්‍යය. මේ පඤ්ඤාපේතබ්බට්ඨේන චේසා පඤ්ඤත්තිනාම. ඒ කියන්නේ මේ පණවන දෙය යන අර්ථයෙන් කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. පණවන දෙය යන අර්ථයෙන් චේසා පඤ්ඤත්ති නාම. ඒ කියන්නේ මේ අර වගේ සැබහැවටම නැති ගස් ගල් ස්ත්‍රිය පුරුෂයෝ කියලා ඒ අර්ථ කතාවල කියන මේ සැබහැවටම නැති නමුත් පරමාර්ථ ක්‍රියාවලියක් නිසා නිකම් පැනවෙන වගේ එහෙම අදහසක් අර්ථ කතාවල කියනවා. එතකොට අන්න එහෙම මේ ඒවා මේ චේසා පඤ්ඤත් පණවන දේ නමින් පඤ්ඤාපේ තබ්බට්ඨේන චේසා පඤ්ඤත්ති නම් මේ වචනයෙන් සමායට කෙනෙක් අහනකොට ඒකද කියුණේ කියලා තේරෙන්න පුළුවන්. ඊළඟට කියනකොට තේරෙන්නේ නැ පඤ්ඤාපනට්ඨේන ඊළඟට කියන පණවන අර්ථයෙන් නෙමෙයි අර මුලින් කියපේ උපාදා පඤ්ඤත්ති කියන ටික පනවන දෙය යන අර්ථයෙන් පැනවිය යුතු දෙය යන අර්ථයෙන් පඤ්ඤත්ති නම් වෙයි. පනවන අර්ථයෙන් නෙමෙයි. යාපන තස්ස පඤ්ඤාපන එම අර්ථයන්ගේ නම් වශයෙන් කරන පැනවීම කියන එකයි මෙතන අදහස් වෙන්නේ. අයං අවිජ්ජමාන පඤ්ඤත්ති එව. එය අවිද්‍යමාන පැනවීම වෙති කියලා කියනවා. එතකොට මේක අහන් ඉන්න කෙනෙක්ට මේ පැටලෙන්න පුළුවන්. මේ මොකද මම ගොඩක් කාරණා මෙතන අර මුළු ප්‍රපංචයක් වෙන ඉඳ කිව්වේ නෑ. විස්තර අවශ්‍ය කෙනෙක්ට ඕනනම් මේක තව මට විස්තර කරලා දෙන්න පුළුවන්. කොහොම හරි දැන් මෙතනදී නිකන් එනවා මේ වාක්‍යෙන් මම උද්දෘත කරලා දැක්ත වාක්‍යෙන් එනවා අදහසක්. දැන් ඔය අටුවාවේ ඇවිල්ලා තියෙනවා අර දැන් කිව්වනේ ඉස්සෙල්ලා අර දෙවෙනි හයේදී කිව්වනේ අවිද්‍යමාන පඤ්ඤප්ති විද්‍යමාන පඤ්ඤප්ති කියලා මතකයි නේද? කොහොම හරි මේ අර්ථ කතාවේදී මට ටිකක් ඇවිල්ලා තියෙනවා මේ පඤ්ඤප්ති කියන වචනේට අර්ථ දැන් දෙකක් දීලා තියෙනවා මේ කියන වාක්‍යයෙන්. ඒ කියන්නේ යම් දේවල් වලට දෙන නම් කියලා පඤ්ඤප්ති කියලා ගන්නවා. ඒ වගේම මේ සැබෑවටම නැති නමුත් මේ නිකම් ස්කන්ධය හින්දා විද්‍යමාන වෙන දේවල් අර උපාදා පඤ්ඤත්ති කියලා මම ඉස්සෙල්ලා සඳහන් කරේ. ඒ අරමුණු වශයෙන් උත් දැන් පඤ්ඤත්ති කියලා වගේ යන්තම් අදහසක් දෙන වාක්‍යයක් මේ
අටුවා තියෙනවා. අදහස් දෙකක් තියෙන්න බෑනේ.
ඔව් දැන් ඒ අර මේ විස්තරෙන් එහෙම ඇවිල්ලා තියෙනවා දැන් නේද? ඒ කියන්නේ මේ දැන් මේ කරගෙන ගිය
විස්තරයෙන් මටත් එහෙම අදහසක් මතු නෝ මේ පොතේ තියෙන අදහසත් හරියද?
ඔව්
මේ ත්‍රිපිටකයේ තියෙන අදහසත් හරියද?
ඔව්
කියලා දෙකක් ඒ උනාට දෙකක් තියෙන්නත් බෑනේ. එකයි නේ තියෙන්න පුළුවන් සත්‍ය වශයෙන්.
ඔව් දැන් මේ නේද බුදුරණාන්සේට අරුක මංගල කියන්න දෙයක් නැහැ නේද? මේ කියන්නේ දැන් මෙතන වෙලා තියෙන අර වැඩි විස්තරේ කරගෙන යද්දි තමොලි අදහසක් නිකම්ම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය පඤ්ඤත් කියන එක මම ටිකක් විස්තර කරලා දෙන්නම්. ඔය දැන් ත්‍රිපිටකයේ තියෙනවානේ මේ තවදුරටත් ඔය අපි ගමු මේ කසින භාවනාවලදී එහෙම අරමුණු කරන පඨවි කසිනේ තේජෝ වායෝ කසින වගේ ඒ වගේම මේ ආකාසඤ්ඤායතනේ තරමුණු වෙන ආකාශය වගේ. එතකොට ඒ වගේම ඔය දැන් නිරෝධ සමාපත්තිය කියලා ගත්තා. නිරෝධ සමාපත්තිය කියලා ගත්තා දැන් මෙතන ස්කන්ධයන්ගේ පැවැත්මක් නැහෙනේ නේද? මේ නාම ස්කන්ධේ පැවැත්මක් නැහැ. එතකොට මේ හැබැයි නිරෝධ සමාපත්තියක් කියලා දෙයක් එහෙම ධර්මයක් තියෙනවා කියලා අපි දන්නවනේ. ඒ වුණාට මේ තියෙනවා කිව්වට එතන අර මේ ස්කන්ධයන්ගේ පැවැත්මකුත් නැහැ. ඒ වගේම ඔය දැන් කසින අරමුණු ගත්තත් ඒක මේ දැන් ඒක එක්තරා මට්ටමක සිතින් පරිකල්පනය කරන සිතින් සිතා ගන්න අරමුණක් නේ නේද? එතකොට ඒ වගේ අරමුණු අපි දැන් ඇහෙන් අපි දකිනවා ගහක් රූපයක් මොකක් හරි. ඒ වගේ ඇහෙන් දකින රූපයක් මේ දැන් මේ සැබෑවටම හටගත් අරමුණ. එතකොට ගන්ධ සුවඳ සැබෑවටම හටගත් ස්වභාවයක් තියෙනවා. අර වගේ අර කසින අරමුණු. එහෙම නැත්නම් අපි පරිකල්පනය කරන අරමුණු. ওই වගේ අරමුණු වලදී මේ ත්‍රිපිටකයේ මේ ඕවටර මේ අරමුණු ભેදේ දක්වද්දි මේ ඒවට දක්වන වචනයක් තියෙනවා. ඒවට පඤ්ඤත්ති කියලා නෙමෙයි දක්වන්නේ. මෙන්න මෙතන හරි වැදගත්. ඒ කියන්නේ මේ ධර්ම සංගණිත කරන කීප තැනක ඕක සම්බ වෙනවා. මේ ඒවට දක්වන න වත්තබ්බ ආරම්මන කියලා. ඒ කියන්නේ මේ අරමුණු ભેදේ දක්වන තැන්වල දැන් අපි හිතමු මේ කසින ආරම්මනය. ඒ කියන්නේ ධානාගත වෙලා ඉන්න එක්කෙනෙක්ගේ කසින ආරම්මණයක් පළවෙනි දෙවෙනි තුන්වෙනි වගේ ධානවල කසින ආරම්මණයක් විස්තර කරනවා. සමහරලාට මේ කසින අරමුණ කසිනේ ඒ සිතට එන අරමුණ පරිත්ත අරමුණක්ද එහෙම නැත්නම් මේ මහත්ගත අරමුණක්ද අපමාන අරමුණක්ද කියලා ඔය එක එක තික වලට දාලා විස්තර කරනවා. එතකොට පරිත්ත කියලා කියන්නේ මේ කාමාවචර අරමුණක්ද මහත්ගත අරමුණක් කියලා කියන්නේ මේ අරූප මේ කියන්නේ ධාන සිතක අරමුණක්ද අපමාන අරමුණක් කියන්නේ ලෝකෝත්තර ධර්මයක් ධර්මණු කරන්නේ. දැන් ඒ වගේ දෙයකට වෙන් කරද්දි දැන් මේ ඒ තුනට අදාළව නැති නිසා ඒ වගේ ඔය කසින අරමුණු වලට ධානාගත අරමුණු වලට කිය එතෙන් දානව නවත්තබ්බ ආරම්මණ. ඒ කියන්නේ අර තුනක් වශයෙන් අර තුනට අදාළව නොකිය යුතුයි කියන එක තමයි එකෙන් අදහස් කළේ. තේරුණාද? එතකොට එහෙම නැත්තම් ඒ වගේ අරමුණු වලට එහෙම නැත්තම් අතීත තිකේදී අතීතද ඒ අරමුණක් අතීතද වර්තමානද අනාගතද කියලා ඇහුවේ. දැන් මේක මේ සිතට පැනවෙන අරමුණක්නේ. එතකොට මේ ඒක අතීත කියන්නත් බෑ වර්තමාන කියන්නත් බෑ මේ අනාගත කියන්නත් බෑ. දැන් අපි ගත්තොත් අපිට එන සද්දයක් ඒ සද්දේ දැන් හටගෙන නැති වුණා නම් අපි කියන එක අතීත ආරම්භණයක්. අපිට ඒක මතක් වෙනකොට නැවත. එතකොට දැන් ඇහෙනවා නම් අපි කියන එක වර්තමාන ආරම්භණයක්. එතකොට තව ටිකකින් සද්දයක් ඇහෙයි කියලා අපිට පැහැදිලි අවස්ථාවක් අපි ගන්න ඒක අනාගත ආරම්භණයක් කියලා. දැන් එහෙම නැතිව මේ කසින ආරම්භණයක් එහෙම නැත්තම් ඔය අහස වගේ ආකාසඤ්ඤායතනයේට ගෝචර වෙන අරමුණක් ගත්තොත් ඒ තිකයන් ඔස්සේ පැහැදිලි කරද්දි එතකොට මේ කා මේ අර වගේ දැන් පරිත්ත තිකයට අදාළව පැහැදිලි කරද්දි එහෙම නැත්තම් කාල ભેද ත්‍රිකයට අනුව පැහැදිලි කරද්දි ඒ ත්‍රිකවලට අහුවෙන්නේ නැති නිසා ඒ වගේ අරමුණු ගොනු කරලා තිනවා ධම්මසංග්‍රහණි ප්‍රකරණේ නවත්තබ්බ ආරම්මණ හැටියට. මේ ත්‍රිකේ ඒ කියන්නේ මොන ආරම්මණයේදී නොකිය යුතුයි කියලා. ඔන්න ඕවට ඕකේ ලොකු සම්බන්ධයක් තියෙනවා ඔය පඤ්ඤාත්ති කතාවට. ඒ කියන්නේ මේ දැන් මෙතන කියුවේ නොකිය යුතුයි කියලා. පස්සේ කාලෙක දැන් කාලේ වෙනකොට ඕක ඇවිල්ලා තියෙනවා පොත්වලට. එන්න නයන්නක් දාලා නවත්තබ්බ ආරම්මණ කියප එක දැන් මේක නයන්නයි ඔක්කොම එකතු කරලා. එතකොට මේක තනි ඒකකයක්. දැන් මේ නොකිය යුතුයි කියප එක එකතු කළා අරමුණක් හැටියට අරගෙන තනි. ඒකට දෙන ඔය පඤ්ඤත්ති කියන නම් දීමේදී ඒකටත් ඔය පඤ්ඤත්ති අරමුණු කියලා යොදනවා දැන් කාලේ පොත්වල. ඒ කියන්නේ අතන කිව්වේ මේක නොකිය යුතුයි කියලා මේ අතීත වශයෙන් හරි වර්තමාන අනාගත වශයෙන් එක්ක නොකිය යුතුයි. එම නැත්තම් පරිත්තද බහන්කද අප්‍රමාණ අරමුණක්ද කියලා නොකිය යුතුයි. ඒ නොකිය යුතුයි කියන එක දැන් ඒක තනි ඒකකයක් කරලා පඤ්ඤත්තියක් කරලා ඔය පඤ්ඤත්ති අරමුණු විස්තර කරද්දී ඔය මේ ඔය ඕවගේ අරමුණු පඤ්ඤත්ති අරමුණුය කියලා විස්තර වෙනවා ඔය දැන් කාලේ පොත්වල. මම හිතා මේ මට මතකයි ඔක මේ අට කතාවල සමහර ලාට තියෙන ඒ වගේ අරමුණු විස්තර කරද්දී මේ අරමුණු පඤ්ඤත්ති ගතිකයි කියලා. පඤ්ඤ පැනවීමට යනවා කියන වගේ අදහස කියනවා. එතකොට මේ දැන් කාලේ පොත්වල තරම් එහෙම ලොකුවට කියන්නේ නැහැ. හැබැයි දැන් කාලේ පොත්වල කෙනින්ම වගේ කියන මේ පඤ්ඤත්ති කියලා. එතකොට එතකොට දැන් කාලේ පොත්වල ওই අර්ථ දෙකම දෙන්නේ. ඒක මොකද්ද? එකක් තමයි ওই වගේ අර මං කියපු පරිකල්පනය කරන අරමුණු වලට පඤ්ඤත්ති කියලා යොදන්නේ. ඒ වගේම මේ අර සම්මුති වශයෙන් පමණක් තියෙන ඇත්ත වශයෙන්ම නැහැයි කියලා ඒගොල්ලෝ ওই පොත්වල කියන කාරණේට පඤ්ඤත්ති කියලා යොදනවා. ඒ අරමුණු වලට ගස්සගල මනුස්සය කියන්නේ ධර්ම වලටත් පඤ්ඤත්ති කියලා කියනවා. අර වගේ කසින අරමුණු, නිරෝධ සමාපatti, ඒ වගේ අරමුණු වලටත් පඤ්ඤත්ති කියලා යොදන්නේ. එතකොට මේ දැන් එතකොට ත්‍රිපිටකයේ එතකොට කොහොමද යෙදුවේ? වචන සම්බන්ධයෙන් විතරයි. එතකොට දැන් කාලේ වෙනකොට අර යෙදවිල්ල ආවේ අර මං කිව්ව අර අට කතාවල මේ විස්තරය කිව්වේ ඒකයි. අට කතාවල මෙහෙම අර පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයෙන් ඇවිල්ලා පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයට අටුවාව ලියද්දී එතන අර අවිද්‍යමාන විද්‍යමාන ප්‍රඥාති කියලා විස්තරයක් කියද්දී ඒකෙන් ඊට පස්සේ නිකන් සිතට එනවා මේ අර වගේ ධර්ම වලට පඤ්ඤාති කියනවාය කියලා මේ නම් වලට අමතරව. ඒතර ඕක කෙලින් මේ ආයේ විභාගයක් නොකරම කෙලින්ම අභිධර්ම මාත සංග්‍රහයට ගැනෙනවා. ආයේ කිසිම නිකන් සැකයක් නැතුව බුද්ධ වචනයක් කියනවා වගේ අභිධර්ම මාත සංග්‍රහයේ කියවෙන්නේ මෙන්න මෙහෙමයි. මේ එතනට එනකොට ආයි දැන් මෙහෙම මේ නිකන් සැකයක් නැති විදිහටම ආයි කියවිලා තියෙනවා. දැන් ඒකෙදි දැන් ওই පඤ්ඤත්ති කියන එකට දැන් මෙන්න මෙහෙම අර්ථකථනයක් දෙනවා. මෙන්න මෙහෙමයි දෙන්නේ 39 වෙනි අංකයේ යටතේ පඤ්ඤත්ති ભેදෝ කියලා කාණ්ඩය යටතේ තතෝ අවශේෂෝ පඤ්ඤත්තිතිපන පඤ්ඤා පියත්තා පඤ්ඤත්ති පඤ්ඤා පනතෝ පඤ්ඤත්තිතිත දුවිදා හෝති කියලා. එතකොට මේ මෙතන මේ දෙයාකාරයක් දක්වනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් පනවන අරමුණු වශයෙන්ුත් පඤ්ඤත්ති කියවෙනවය. ඒ වගේම දෙන මේ නම් පනවීම වශයෙන් පඤ්ඤත්ති වෙනවා කියලා අර්ථයක් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. මේක මේ මේ වචනේ බැලුවට එහෙම අදහසක් කියන්නේ අර මම මේක කියලා තියෙන හින්දා දන්නවා. ඊට පස්සේ 40 අංකයට තේ කියවෙනවා විස්තරයක් කරනවා කතං කෙලසද කියලා. මොන්නේ දැන් විස්තරය යන මෙහෙමයි. තන්තං භූත විපරිණාම ආකාරම උපාදාය තථා තථා පඤ්ඤත්ත භූමි පබ්බතාదిక සම්බාර sannivesa ආකාර උපාදාය ගේහ රත සකටාదిక කන්ද පංචමක උපාදාය පුරිස පුද්ගලාదిక ඡන්ද වට්ටනාదిక උපාදාය දිසා කාලාదిక අසම්පුට්ට කාරම උපාදාය කූප ගුහාదిక තන්තං භූත නිමිත්තං භාවනා විශේෂං උපාදාය කසින නිමිත්තාదిక චේති ඒවා දිප්ප ભેදෝපන પરමත්තතෝ අවිජ්ජමානාපි අත්ත්‍යායාකාරේන චිත්තුප්පාදන ආරම්මන භූතා තන්තං උපාදාය උපනිදාය කාරණං කත්තා තථා තථා පරිකප්පියමාන සංකායති සමඤ්ඤායති වෝහරියති පඤ්ඤාපියති පඤ්ඤත්ති इति පෞච්ඡති අයං පඤ්ඤත්ති පඤ්ඤාපියත්තා පඤ්ඤත්ති නාම දැන් මේක පරිවර්තනය කළොත් තන්තං භූත විපරිණාම ආකාර උපාදාය ඒ කියන්නේ මේ නොයිකුත් මේ ස්කන්ධයන්ගේ මැවි පෙනෙන භූත මේකුත් මේ පරිණාමිත ආකාරයන් පාදක කරගෙන තථා තථා පඤ්ඤත්තා ඒ ඒ අයුරින් පණවන ලබන භූමි පබ්බතාదిక මේ භූමි පර්වත වගේ සම්භාර sannivesan ඒ කියන්නේ මේ ගොඩක් එකතු වුණාම සම්භාර වශයෙන් එකතු වෙලා එකට වැදගෙන ඒව උපාදාය කරගෙන ඒව මත පිහිටලා පැනවෙන. ඒ වගේම ගේහ රත සකටාదిక ගෙවල් වාහන කරත්ත ආදී. ඒ වගේම කන්ද පංචමක උපාදාය මේ ස්කන්ධ පංචකය මත පිහිටලා පැනවෙන පුරිස පුද්ගලාదిక පුරිසය පුද්ගලයෝ කියන පැනවීම මේ පඤ්ඤත්ති. ඒ වගේම ඡන්ද වට්ටනාదిక උපාදාය හඳේ ගමන් කිරීම මේවා නිසා පැනවෙන දිසා කාලාదిక පැනවීම මේ ඒ කියන්නේ දිසාව කාලය උතුරු දකුණ දිසා මේ හඳේ ගමන් කිරීම නිසා පැනවෙනවා කියලා අදහස් කරලා එහෙම කියනවා. ඒ වගේම අසම්පුට්ට කාරම උපාදාය ඒ කියන්නේ යමක් නැති ස්පර්ශ නොවන නිසා පැනවෙන කූප ගුහාదిక මේ මේ ගුල් ඒ වගේම ගුහා වගේ අපි දැන් ගුහාවක් කියලා කියන්නේ මේ යමක් ඊටපස් නැති හින්දා කියනවනේ. ඒ වගේම තන්තං භූත නිමිත්තං භාවනා විශේෂං උපාදාය ඒ කියන්නේ දැන් කසින නිමිත්තාదిక චේති ඔය කසින අරමුණු වගේ හේවමාදි පෙබෙදු මේ වගේ ප්‍රකාර වූ පන પરමත්තතෝ අවිජ්ජමානාපි මේ වගේ ප්‍රකාර හැබැයි පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වන අත්ත්‍යායාකාරේන අර්ථචායාවක් වශයෙන් චිත්තුප්පාදන ආරම්මන භූත ඔය කියන්නේ හටගන්නා සිතට අරමුණු වන පරමාර්ථයෙන් නැති නමුත් සිතට අරමුණු වන තන්තං උපාදාය උපනිදාය කාරණං කත්තා තථා තථා පරිකප්පියමාන ඒ ඒ කාරණා මත විතරක් පිහිටල ඔය ස්කන්ධය වගේ ඒව මත පිහිටල ඒ වගේ කාරණා නිසා පරිකප්පියමාන නිකන් සිතෙන් පරිකල්පනය කළ මවා ගන්න කියන අදහස තියෙන පරිකප්පියමාන අන්න ඒ වගේ සංකායති සමඤ්ඤායති වෝහරේති පඤ්ඤාපියතිති පඤ්ඤත්තිති පෞච්ඡති එකෙන් කියනවා මේ අර ඒ වගේ පරිකල්පනය කරලා මේ සිතට විතරක් නිකන් සිතට දැනෙන මාත්‍රයක් විතරක් වෙන ආරම්මන වලට ඒවට විභ්‍යහාර කරනවය එහෙම නැත්නම් පණවනවය පඤ්ඤත්තිතිය කියලා පණවනවය කියලා කියවෙනවා. එතකොට දැන් මෙතනදී දැන් වන්න අර ත්‍රිපිටකයේ ධර්ම සංගණයේ තිබ්බ අර්ථ දැක්වීමෙන් දැන් ගොඩක් දුරට බැහැරව ගිහිල්ලා. එතකොට අයන් පඤ්ඤත්ති පඤ්ඤාපියත්තා පඤ්ඤත්ති නම් මෙන්න මේ පඤ්ඤත්තිය මේ පණවන බැවින් එහෙම නැත්තම් පණ වූ ලද දෙය බැවින් පන්නති වේ කියන අදහස තමයි කියන්නේ. 41 වෙනි අංකයට තිය අභිධර්මාර්ථ සංග්‍රහය කියනවා පඤ්ඤා පනතෝ පඤ්ඤත්ති. පන නාම කම්මාදී නාමේන පරිදීපිතා. ඒ කියන්නේ මේ පැනවීම වශයෙන් පඤ්ඤත්ති වනාහි නාම කම්ම. ඒ කියන්නේ නම් දීම් ආකාරයෙන් තමයි කියවෙන්නේ කියලා කියන්නේ.
හිමත් කියනවා.
ඔව් ඒ ඒ ඒ ඒ කාරණේ කියනවා.
අනුරුද්ධ සයන්හන්ස.
ඔව් නේද? ඔව් අනුරුද්ධ සයන්හන්ස ලියපු ඒ අභිධර්මාර්ථ සංග්‍රහය. එතකොට අර නන්දීම් කතාවත් කියනවා. ඒ වගේම අර වගේ අර අරමුණු නිකන් ඔය කසින අරමුණු ඒ වගේ මේ ඒ වගේම එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ පුද්ගල අරමුණු ඒවටත් කියනවා මේ පඤ්ඤත්තිය කියලා දැන් මුන්නහන්සේ මෙන්න මෙහෙම දැන් දෙයාකාරයක් දැන් කෙලිම වෙලා තියෙනවා. ඒතර මේ දෙයාකාරයෙන් මේ ඔය දැන් අභිධර්ම මාර්ගයට අරන් තියෙන්නේ අන්තිමට මොකක්ද? අභිධර්ම මාර්ගයේ වෙද්දි අරන් තිබ්බේ අර මුල් ආකාරය. ඒ කියන්නේ මේ සම්මුති වශයෙන් විතරක් කියලා කියලා කියන ඔය ගෙවල් ගස් ඒවට පඤ්ඤත්ති කියනවා කියන එක. දැන් මෙතන හැබැයි අභිධර්මාත සංග්‍රහය පේනවා ඒ දෙකම දක්වනවා. ඒ කියන්නේ නම් දීම් නම් කිරීම වලටත් පඤ්ඤත්ති කියනවායි අර වගේ මේ ගෙවල් ස්ත්‍රී පුරුෂයා ඒ ආරම්මන වලට චිත්ත උත්පාද මාත්‍රයට වැටෙන ආරම්මන වලටත් මේ පඤ්ඤත්ති කියනවායි කියපු දෙයාකාරයම මුන්නාංශ දක්වනවා. හැබැයි අභිධර්මයේ මාර්ගය වෙද්දී දැන් මේකේ අර වචන කතාව සම්පූර්ණයෙන්ම බැහැර වෙලා දැන් එනවා මේ කෙලින්ම මේ අර අර මේ සිතට වැටෙන අරමුණු වන සැබෑවටම නැති ධර්මයන්ට තමයි පඤ්ඤත්ති කියන්නේ කියන එක ඇවිල්ලා තියෙනවා. දැන් මේ කතාව හොඳට අහගෙන හිටියනම් ඔයගලන්ට පැහැදිලි වෙයි කොහොමද මේ ඒතර මේ විකාශනය වෙච්ච හැටි. පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේ ඉඳලා ඒකේ අටුවාවෙ ඉඳලා ඒකට ඒකේ අටුවාවේ දක්වන කාරණා වලින් ඊට පස්සේ ඒකම අභිධර්මාර්ථ සංග්‍රහයට ඇවිල්ලා දැන් කාලේ අභිධර්ම මාර්ගයට එනකොට මේක පඤ්ඤත්ති කියන එක දැන් වෙනම එකක් කියන්නේ. හැබැයි අර මුල් ධම්ම සංග්‍රහ නිප්‍රකරණයේ ඒ වගේම අර මේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේ කියන පඤ්ඤත්ති කියන වචනේ තමයි අන්තිමට මෙහෙම විකාශනය වෙලා ආවේ. නැතු මේ වෙන වචනයකින්ම ආව නෙමෙයි. එතකොට මෙන්න මෙතන තමයි මේ දැන් එතකොට අන්තිමට බැලුවොත් දැන් අපි මේ අටුවාට එක අතහැරලා අභිධර්ම මාර්ගයයි ඒ වගේම ධම්ම සංග්‍රහණී ප්‍රකරණයේ මුල් පඤ්ඤත්ති අර්ථ දක්වමේ බැලුවොත් දැන් පේනවා ඉතින් ඒක දෙකනේ අහසට පොළොව වගේ. හැබැයි මේ දෙක අර එක මේ අර එක විකාශනයක්
තියෙනවා. ඔව්. සම්හස මේ මට ප්‍රශ්න කීපයක් පැන නැගුණා දැන් මේ සාකච්ඡාවේදී.
ඔව්.
එකක් තමයි ත්‍රිපිටකේ සඳහන් වෙන ආකාරය අවසාන සම්පින්දනයක් හැටියට කළක් කමක් නැහැ මේ මේක සාකච්ඡා යන අවසන් කදීරේදී.
නෑ.
ත්‍රිපිටකේ අවසානයේ දක්වන ආකාරයට පරමාර්ථ යනු කුමක්ද? ඊළඟට එක ඊළඟට සම්මුති ලෝකය පරමාර්ථ ලෝකය කියලා දේශනා ගැන වර්තමානයේ අපිට සම්මුති දේශනා පරමාර්ථ දේශනා කියලා අහන්න ලැබෙනවා. ඒ ගැන මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඊළඟට අපි මේ පොත් වලින් තමයි ඇත්ත වශයෙන්ම ගුරුවරු හැටියට ළඟ තබාගෙන මේවාගින් අපි ගොඩාක් මේ සේවයක් ලබා ගත්තී. මේක සම්පූර්ණයෙන්ම බැහැර කරන්නත් බෑ. මේ සාමහර මේ තැන්වල තියෙන අඩුපාඩු හදාගෙන අධ්‍යයනය කරගන්න ඕනේ කියන අදහසත් මට ආවා. ඊළඟට මට මේ දැනුන මෙවැනි කාරණා මේ බුරුමේ වගේ රටවල් වලත් මතු කරලා අරගෙන තියනවාද? භාවනාව හිම සිවුම කරන රටවල් නිසා ඒ රටවල් වල මේ කාරණා මතු වෙලා තියනවාද? අවසාන වශයෙන් ඔබ වහන්සේ ගුරුවරු ඉන්නේ මේ ගැන අහුවා කියලා දැනගන්න ලැබුණ ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් මේ වගේ අදහස් ලැබුණාද වෙනත් ස්වාමීන් වහන්සේලාගෙන්?
එතකොට ඔයා ඒ ප්‍රශ්න වල හැබැයි මම ඒක අන්තිමට ප්‍රශ්න වලට මුලින් ඒ ප්‍රශ්න ටික ගන්නම්. මේ කියාගෙන යද්දී ඒක පිළිවෙලක් යන හින්දා ඒක ඇහුවා මේවා මේ වෙන තැන්වල සාකච්ඡා වෙලා තියෙනවද වෙන අනික හාමුදුරුවෝ මොනවද මේ ගැන කියන්නේ කියලා නේද? ඉතින් ඒක හොඳයි ඒක මතු කරපු එක. එතකොට දැන් මේ කතාව ඇත්තට මේ මට විතරක් නිකන් උඩට ආපු එකක්ද මොකක්ද කියලා නේද? එතකොට මේ ඇත්තටම මේක බලාගෙන යද්දී මේ මට හොඳ විස්තරයක් හම්බුණා. මේ ධර්ම සංගණියට තියෙනවා තව ටීකාවක් කියලා. දැන් අර්ථ කතාව තියෙනවා. ඊට පස්සේ ධම්ම සංගණියේ මූල ටීකාව කියලා එකක් තියෙනවා. මෙන්න මේ මූල ටීකාවේ අපේ වාසනාවකට මේ මූල ටීකාලිය අපේ ආචාර්යයන් වහන්සේට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. මෙහෙම මේ පඤ්ඤත්ති වලට මේ අරමුණටත් පඤ්ඤත්ති කීමයි නම් කිරීමටත් පඤ්ඤත්ති කීමයි කියලා මේ අර්ථ කතාවල එන කතාව. එහෙම ඒ වගේම උන්වහන්සේගේ කාලේ වෙනකොටත් මේ කතාව තිබිලා තියෙන බව පේනවා. ඒක හොඳට බලන්න පුළුවන් මේ කියන්නේ උන්වහන්සේ මේකට කියන්නේ ධර්ම සංග්‍රහණී ප්‍රකරණي අර මාතිකා වන්නනාවල තමයි මේ පඤ්ඤත්ති නිරුක්ති আদি වචන කියලා සුත්තන්ත දුකේ ආවේ මතක කිව්ව එක මතක නැහැ. ඒතකොට ඒ මාතිකාවේ ඒවා විස්තරාත්මක වෙන්නේ අර නික්කේප කාණ්ඩේ ධර්ම සංග්‍රහණේ ප්‍රකරණේ. ඒතර නික්කේප කාණ්ඩේට අදාළව මේ මුන්නහන්සේ ලියන මේ මූල ටීකාවේ, ඒ කියන්නේ අර අටුවාවේ වචන විස්තර කරමින්, මේ බුද්ධඝෝෂ සානන්ද හිමි පොතේ විස්තර කරමින් මුන්නහන්සේ ලියන මූල ටීකාවේදී මේ ඔය පඤ්ඤත්ති කතාව ඒ කාලෙත් තිබිලා තියෙනවා. දැන් මේකට මෙහෙම දෙකක් ගන්න හොඳද කියලා උන්වහන්සේ මේ පිටු දෙක තුනක මම හිතන්නේ ලොකු සාකච්ඡාවක් කරලා තියෙනවා. උන්වහන්සේ කියනවා මේ කාරණේ හිඳ මේ ලොකු සංකර වීමක් වෙනවයි මේක මෙහෙම මේ උන්වහන්සේ කාරණා කීපයක් දැක්කුවා. එකක් උන්වහන්සේ දක්වනවා මේ උන්වහන්සේත් මේ මං කියපු මතු කරපු කාරණා ටිකම කියලා මේ කියන්නේ මතු කරන කාරණා වලට සමාන්තර කාරණයක් දක්වනවා. මෙතන මේ මෙහෙම වෙන්න බෑ මෙහෙම දැම්මොත් මෙතන ලොකු පටලැවිලි ගොඩක් ඇති වෙනවා, ධර්මයට ලොකු විරුද්ධත්වයක් එනවා, මේක කියන්නේ ලොකු ගොඩක් කර්ම සම්බන්ධයේදී එතකොට පරස්පර භාවයක් ඇති වෙනවා. මේ පඤ්ඤත්ති කියලා වචන නම් කිරීම වලට අමතරව අරමුණටත් පඤ්ඤත්ති කියන්න ගත්තොත් වෙන පටලැවිලි ගොඩාක් ගැන උන්වහන්සේ විස්තරයක් දෙනවා. ඒ ධම්ම සංගණී මූල ටීකා ඒක කාට හරි අර ගොඩාක් විස්තර අවශ්‍ය කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. එතකොට උන්වහන්සේගේ කාලේ වෙනකොට මේක පොඩි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඒ උන්වහන්සේ දැන් නැතු වෙදී මෙච්චර මේක මේ දැන් කාලේ වෙනකොට මෙච්චර අවුලක් වේවි කියලා. මේ මම ඇත්තටම දන්නේ නැහැ මූල ටීකාවේ කොයි කාලෙද ලියුනේ කියලා. එතකොට කොහොම හරි උන්වහන්සේ මතු කරන කාරණා කීපයක් මතක් වෙන හැටියට මම කියන්නේ උන්වහන්සේ කියනවා මේ ඒකෙදී මේ දැන් හරි ලස්සන තර්කයක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ අර අවිද්‍යමාන ප්‍රඥප්ති පඤ්ඤප්ති කියලා එකක් කියුණානේ එකතනකදී. ඒ කියන්නේ විද්‍යමාන නොවන සැබෑවට නැති පැනවීම. ඒවට මේ ඒවැ නමට නැතුව මේ ඒ ධර්මයට ඒ අරමුණට නම් පඤ්ඤප්ති කියන්නේ. අවිද්‍යමාන නිසා නම් ඒවට පඤ්ඤප්ති කියලා කියන්නේ. ඉතුරුන්නාසේ අහනවා එහෙනම් මේ දැන් විද්‍යමාන පඤ්ඤප්ති කියලා කොටසකුත් තිබ්බන ඔය රූප වේදනා ඒ වගේ මේ සංස්කාර වලට. එතකොට දැන් අවිද්‍යමාන ධර්මයට කිව්වා නම බැහැර කරලා ඒ ධර්මයට වශයෙන් කියනවා නම් මේ ධර්ම අවිද්‍යමාන පඤ්ඤත්තිය කියලා. එහෙනම් අර විද්‍යමාන ධර්මයට කියන්න ඕනේ විද්‍යමාන පඤ්ඤත්ති කියලා. තේරුණාද දැන්? ඒ කියන්නේ එහෙනම් මේ සැබෑවටම ඇති පරමාර්ථයට පඤ්ඤත්ති කියලා කියන්න වෙනවා. ඇයි දැන් අවිද්‍යමාන ධර්මයකට කිව්වා අවිද්‍යමාන පඤ්ඤත්ති කියලා. එතකොට අපි දැන් කාලේ ඒක යොදනවා මේ පසු කාලින අභිධර්ම පොත්වල. එහෙනම් දැන් අර විද්‍යමාන පඤ්ඤත්ති කියලා කිව්වනේ තියෙනවා. එහෙනම් ඒකටත් ඒ රූප වේදනා වලටත් තව පර්යාය නමක් යොදන්න පුළුවන් කාට හරි විද්‍යමාන පඤ්ඤත්ති කියලා නේද? එතකොට එහෙම යදුවට පස්සේ එන කතාවක් තමයි එහෙනම් සියලු ධර්මයෝ දැන් විද්‍යමානයි අවිද්‍යමානයි දෙක එකතු වුණාම ඉතින් සියලු ධර්ම උතන කැටි වෙනවනේ. එහෙනම් සබ්බේ ධම්මා පඤ්ඤත්ති කියලා කියන්න ඕනේ නේද කියලා උන්වහන්සේ අහනවා. නේද? මේ හරි ලස්සන තර්කයක් උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ. එහෙනම් එක්ක සබ්බේ ධම්මා පඤ්ඤත්ති. දැන් ඒ වුණාට ඔය පඤ්ඤත්ති දුකයක් උනේ කොහොමද කියලා උතන මේ හරි වැදගත් කතාවක් තියෙනවා කොහොමදට බැලුවොත්. දැන් ඔක තිකමාතිකාවල නෙමෙයි ඔක දුකමාතිකාවල නේ තිබ්බේ. සුත්තන්ත දුකමාතිකාවල නේ. එතකොට දුකේදී මේ එක දුකයකට ඇවිල්ලා තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දෙකේ කොටසක් එන්න දෙපැයි. උතන මේ විස්තරය යනවා දැන් මෙහෙම මෙහෙම නිරුක්ති අදි මේ දැන් මේ විස්තරය යන්නේ ඒ ඒ ධර්මයන්ට කරන විවහාරයන් පැනවීම අබිලාප නම් කිරීම නම් දීම් නම් මේවා තමයි පඤ්ඤත්ති කියලා හරි මේවා තමයි අදිවචන කියලා හරි මේවා තමයි නිරුක්ති කියලානේ. ඒ හැම කොටසකටම යටින් තව වාක්‍යයක් තියෙනවා. ඊට පස්සේ කියනවා සබ්බේව ධම්මා අදිවචන පත. එහෙම නැත්නම් ඒ හැම කොටසකට යටින් කියනවා සබ්බේව ධම්මා නිරුක්ති පත. සබ්බේව ධම්මා පඤ්ඤත්ති පත කියලා. හැම ධර්මයෝම පැනවීමට මාර්ගයෝය. එහෙම නැත්නම් හැම ධර්මයෝම නිරුක්තියට මාර්ගයෝය. හැම ධර්මයෝම අදිවචනයට මාර්ගයෝය කියන්නේ. මේක ටිකක් තේරෙන්න මේ හරි ලස්සන කතාවක මේ අටුවාවේ තිබ්බා. ඒ අටුවාවේ තිබ්බ කාරණේ මම කියන්නම් මේ මේකේ දැන් කාලේ තීරවිල්ලකටත් ගන්නවා අටුවාවේ තියෙනවා මෙන්න මෙහෙම. ඒක ධම්මෝ සබ්බේ ධම්මේසු නිපතති. සබ්බේ ධම්මා ඒක ධම්මස්මින් නිපතති. සිංහලෙන් කිව්වොත් එක ධර්මයක් සීළු ධර්මයේහි වැටේ. ඊට පස්සේ කියනවා සබ්බේ ධම්මා සීළු ධර්මයෝ එක ධර්මයක වැටේ. කුමක්ද කියලා අහනවා. ඒතර මේකේ මේ අපි සාමාන්‍ය තීරවිල්ලකත් අහනවානේ. මේ හැමෝටම තියෙන්නේ මොකද්ද කියලා අහනවා. හැම දෙයකම තියෙන්නේ මොකද්ද කියලා අහනවා. මොකද්ද කියන්නේ? හැම දෙයකටම තියෙන ඔය ඒකම තමයි මේ අටුව අයිත් මේ අහන්නේ. එක ධර්මයක් සියල්ලෙහිම වැටෙනවා, සියල්ලක් සියලුම දෙයක් එක දෙයක වැටෙනවා. එතකොට ඒක දැන් කාලේ සමාජයේ තීරවිල්ලක අහනවා හැම දෙයකටම තියෙන්නේ මොකක්ද කියලා. ඒතර උත්තරේ තමයි නම් කියන්නේ. හරිද? ඒතර මේ අටුව අයිත් දෙක දෙනවා අයන්හි නාම පඤ්ඤත්ති ඒක ධම්මෝ. මේ නම් පැනවීම තමයි එකම ධර්මයේ සෝ සබ්බේසු චතුභූමක ධම්මේස නිපතේති. සියලුම චතුභූමක කියන්නේ භූමි හතරෙම ධර්මයන්ගේ රූපාවචර අරූපාවචර අපරියාපන්න පරියාපන්න ඔක්කොම රූපයන්ගේ මේ කියන ඔක්කොම ධර්මයන්ගේ වැටෙනවා ඒක. ඒ සියලුම ධර්මයන්ට නමක් කියනවනේ නේද? ඒතකොට ඒ වගේම ඒක තමයි මේ කාරණේ කියන්නේ. එතකොට අර ඒක දුකයකට දාලා තියෙන්නේ ඔය මේ සුත්තන්ත දුකයකට දාලා තියෙන්නේ ඒකනේ. ඒ කියන්නේ සියලුම ධර්මයෝ තියෙනවා ඒ ඕන ධර්මයකට දෙන නමක් තියෙනවා. ඒකයි කියේ සබ්බේව ධම්මා අදිවචන පත. එහෙම නැත්නම් සබ්බේව ධම්මා නිරුක්ති පත, සබ්බේව ධම්මා පඤ්ඤත්ති පත කියේ සියලු ධර්මයෝ නිරුක්තියකට මාර්ගය. ඒ කියන්නේ ඕන ධර්මයක් නිසා ඒ ධර්මයක් තියෙන නිසා තමයි ඒකට නමක් හැදෙන්නේ. ඒකයි මේක අදහස් කරන්නේ. හැබැයි මේ කටුවා මේක අර්ථ පොඩ්ඩක් මම හිතන්නේ පටලව ලවලා වගේ මම දැක්කා තියෙනවා. කොහොමද මේක අදහස් කරන්නේ? ඕනම ධර්මයක් ඒ ධර්මයක් ලෙස ඒක පැනවෙන නිසා. ඒ කියන්නේ අන්දේ ධර්මයක් කියලා කියන්නේ මොකක්ද? අන්දේකින් වෙන්නු ඒ කියන්නේ ඊටම ආවේනික ස්වභාවයක් කියන ඒ කියන්නේ දෙයක්නේ අපි ධර්මයක් කියන්නේ. ඒ කියන්නේ එක දෙය අනිත් දෙය වගේ නෙමෙයි මේක වෙනම දෙයක් කියන එකනේ ධර්ම. අර ධර්ම වල අර්ථ දැක්වීමේ තියෙන දරණවා කියන ස්වභාවය, ඒකේ ස්වභාවය දරණවායි කියනවා. එතකොට මේ කොහොම හරි මේ එතකොට මේ ඒ හැම ධර්මයේ හැම විවිධත්වයේ කියන තු ධර්ම පැන වෙන නිසානේ අපි ඒවට විවිධ නම් පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ නේද? එක නමක් එක එක දෙයට එක එක නම් දෙන්නේ. එතකොට ඒකයි මේ කියන්නේ සබ්බේව ධම්මා අදිවචන පතා කියනකොට, එහෙම නැත්නම් සබ්බේව ධම්මා පඤ්ඤත්ති පතා කියනකොට, ඒ කියන්නේ ඕනම ධර්මයක් මේ පැනවීමකට මාර්ගයක් වෙනවා. ඒක හරිනේ. ඒ ධර්මයක් තියෙන නිසා තමයි ඒකට මේ අපි නමක් දෙන්නේ. ඒතර එතන පඤ්ඤත්ති කියලා කියන්නේ නම් කරන පැනවීම, නම් වශයෙන් කරන පඤ්ඤත්ති පත කියලා කියන්නේ මේ සියලු ධර්ම. ඒ කියන්නේ සබ්බේව ධම්මා පඤ්ඤත්ති පත කියලා කියවුණා එතනදී. ඒ කියන්නේ ඕනෑම ධර්මයක් නම් කිරීමකට හේතු භූත වන මාර්ගයක් වෙනවා. ඒකයි ඒතර ඕකේ දුකයක් දාලා තියෙන්නේ ඒකයි අනිත් එක. එකක් තමයි නම් කරන්න හේතු භූත වන ධර්ම සබ්බේව ධම්ම. ඊට පස්සේ ඒ ධර්මයන්ට දෙන නම් ඒව තමයි පඤ්ඤත්ති කියන්නේ. ඒතර ඒ එතන දුකයක් හැදෙනවනේ. එකක් ඒව එක එක ධර්මෝ තියෙනවා ඒ ධර්මයන්ට දෙන නම්. දැන් තව දුක ගත්තොත් නීවරණ තියෙනවා, නීවරණ නොවන ධර්මයන් තියෙනවා. ඒකත් එක දුකක්. ඒතර කෙලෙස් තියෙනවා, කෙලෙස් නොවන ධර්මයන් තියෙනවා. රූපී ධර්මයෝ තියෙනවා, අරූපී ධර්මයෝ තියෙනවා. ඒව දුක හැටියට දක්වනවා. ඒ දෙකේ කාණ්ඩ වලට එහෙම වෙන් කරන්න පුළුවන් ගතියක් තියෙනවනේ. ඒකයි මෙතන දෙකේ කාණ්ඩයක් කරන්නේ. දැන් නිකන් හරි දැන් මෙතන මම මේ කිව්වේ දැන් පඤ්ඤත්තිය කියන එක අරමුණට අපි දැම්මොත් වෙන්නේ මේක දෙකේ කාණ්ඩය කියන එකට ප්‍රශ්නයක් වෙනවා. දැන් පඤ්ඤත්තිය කියන්නේ අරමුණ කියලා ගත්තොත් එතකොට මේක දුකයක් වෙන්නේ නැහැ. එතකොට දැන් ඒක පැහැදිලි වෙයි ටිකක්. එතකොට මේක දැන් නමටත් කියනවා අරමුණටත් පඤ්ඤත්තිය කියනවා. එතකොට එහෙනම් මේක දුකේක දාන්න බැරි වෙනවා. දුකේ නැති වෙනවා. ඔය කතාවත් අර මූල ටීකාවේ ප්‍රශ්න කරනවා. මේක එතකොට දුකේට පහරක් වැඩිනවා කියලා. අර මුල් තාර්කික තමයි හරිම වටිනා තර්කය. ඒ කියන්නේ පඤ්ඤත් අවිද්‍යමාන නිසා ඒ අවිද්‍යමාන නිකන් සිතට වැටෙන මාත්‍ර ධර්මයකට අවිද්‍යමාන පඤ්ඤත්ති කියලා කියනවනේ. ඒවා පඤ්ඤත්ති අරමුණු කියලා කියනවනේ. එහෙනම් විද්‍යමාන නිසා රූපාදී දේවට විද්‍යමාන පඤ්ඤත්ති කියලා ඒ කැටගරි එකට ඒ කොටසට දාන්න ඕනේ නේද? එතකොට එහෙම නැතු රූප විතරක් එහෙනම් පරමාර්ථය අරවපඤ්ඤත්ති කිව්වම විතර මේ සංකරයක් වෙනවා. එතකොට මේ මෙන්න මේක මේ ටීකාවේ ලොකු විස්තරයක් කියනවා. ඒක හරි ලස්සනයි. ඉතින් මේක ලොකු කතාවක් කියන හින්දා ඔක්කොම කියන්න බෑ. කාට හරි විස්තර අවශ්‍ය කෙනෙක්ට අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒතර මේක තියෙන්නේ ධර්මසංගණී මූල ටීකාවේ අර පඤ්ඤත්ති පද තිකමාතිකා විස්තර කරපු නික්කේප කාණ්ඩයේ අදාළ මේ මාතිකා විස්තර කරන තැන තමයි මේක මූල ටීකාවේ මේක තියෙන්නේ. ඒතර උන්වහන්සේත් මෙතන මේ ප්‍රශ්නේ මතු කළා. අන්තිමට උන්වහන්සේ දරන්නේ අර ඊට ඉස්සෙල්ලා අට කතාවේ කියපු අදහසට වඩා වෙනස් අදහසක්. මේ මෙහෙම උන්වහන්සේ එක තැනක කියනවා මෙහෙම මේ පැනවීම් කියන එක දෙයාකාරයක් ලෙස ගැනීම මේ දෙයාකාරයක් ලෙස ගැනීම මේ ඇත්තටම අටකතාවෙත් හරියට මෙහෙම කියුනේ නැහෙනේ කියලා. මේ අටකතාවත් බේරන්න උන්වහන්සේ කියනවා. මොකද මේ ටීකාචාර්යයන් වහන්සේලා කොච්චර වුණත් මේ අටුවාව බේරනවනේ. අන්තිමට ඒකට කෙලින්ම විරුද්ධව කියන්නේ මේක ඕගොල්ලෝ විචාරය කරලා ගන්නයි කියලා තමයි නවත්තන්නේ අන්තිමට. ඒතර උන්වහන්සේ කියනවා මේ මොකද දැන් අටකතාවේ මොකද්ද කියුවේ? අටකතාවේ කියන්නේ අර හය ආකාරයක පැනවීම් තියෙනවා කියලා. හය ආකාරයක තියෙනවා කියලා කිව්වට දෙආකාරයක් ගැන හරියටම කියවුනේ නැහැ අටකතාවේ. හැබැයි ඒකට එන ඒකට මූල බීජ වගේ එතන තිබ්බා. තිබ්බට කැගලින්ම කියවුනේ නැහැ අටකතාවේ. එතකොට හැබැයි ඕක ටිකක් අර මං තව වාක්‍යයක් දැක්කේ අටකතාවේ. ඒ වාක්‍යෙ නිකන් යන්තම් හැංගෙනවා එහෙම. මෙහෙම පඤ්ඤාත්ති කියලා අරමුණු වලටත් දමනවා නම් කිරීමටත් දමනවා කියන එක. එතකොට ටීකාචාර්යයන් වහන්සේ ඒ උනාට කියනවා මේ අටකතාවේ හය ආකාරයක් දැක්කුවා. මේකෙන් මේ දෙකක් විතරක් එහෙම තියෙනවා කියලා ඒකාන්ත ලෙස කියවුනේ නැහැ. ඉතින් කියලා දැන් මොකද උන්වහන්සේ තේරෙනවා දැන් මෙහෙම දෙකක් විතරක් ගත්තොත් මෙතන සංකර වීමක් වෙනවා කියලා. සම්පූර්ණයෙන්ම අර්ථ විකෘතියක් යනවා ඊට පස්සේ. ඒ දැන් කාලේ අන්තිමට ඒකනේ වෙලා තිබ්බේ. ඒ කියන්නේ ඒ කාලේ ඔක එච්චර දුරට නොවෙන්නේ දැන් කාලේ වෙනකොට අන්දි වලට පඤ්ඤාක්ති කියලා මුල්ගත් අදහස නෙමෙයි දැන් කාලේ වෙලා තියෙන්නේ. එතකොට අර ඇහුවේ ප්‍රශ්නේ මෙහෙමයි මේ දැන් කාලේ මේ නෙමෙයි මේ මෙහෙම මේ ඉස්සර කාලෙත් මේක ගැන පොඩ්ඩක් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ටීකාචාර්යයන් වහන්සේ ලොකු අර හේතු දැක්වීමක් කරනවා. මම ඒකෙන් හේතු කීපයක් විතර දැක්ුවේ.
සාරාංශ මේ කාරණා මත වෙනකොට අටුවාව ගැන යම් ප්‍රශ්නයක් පැනනගෙන්න ඉඩ තියෙනවා නේද
සාරාංශ? ඔව් දැන් මේ අටුවාව විශ්වාස කරන්නේ කොහොමද කියලා නේද?
සමහර
අටුවාව ගැන පොඩ්ඩක් කියන්න. මොකක්ද මේ අටුවාව කියන්නේ කියලා දැන් කවුරුත් දන්නවා. මේ බුද්ධ ගෝසයන්න්සේ ත්‍රිපිටකේ අදාළ මේ අමාරුතෙන් ගැටපද ඒව මේ විස්තර කරමින් අර්ථකතාවක් ලිව්වා. ඒ කියන්නේ බුද්ධ වර්ෂ 950 දී විතර කාලේ තමයි ඔක ලියන්න යෙදුනේ කියලා කවුරුත් අහලා තියෙනවානේ. ඊට පාදක කරගත්ත කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ ඊට පෙර තිබ්බ හෙළ අටුවා. එතකොට මේ හෙළ අටුවා මුලින්ම ආවේ මිහිඳු හාමුදුරුව ගෙනාවා කියලා මතයක් තමයි කියන්නේ. එතකොට උන්වහන්සේ එකක් එහෙම පාදක කරගත්ත අටුවා තියෙනවා. සමහර ඒවා පස්සේ කාලේ ඉන්දියාවේ ඔය ආන්දක ප්‍රදේශයේ ලියවිච්ච අටුවාවක් තියෙනවා. ආන්ද කට්ට කටා මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාවා කියලා ඒ පරම්පරාවෙන් ආපු එකට වඩා කයි විශ්වාස කරන මහා අට කතාව කියලා. තව අර පාරුවක ලිව්වයි කියලා සඳහන් වෙනවා මහා පච්චරි කියලා අට කතාව. ඒතර ඔය වගේ අටුවා ඊට පෙර තිබ්බ හෙළ අටුවා හරි ඊට පෙර තිබ්බ අටුවා හරි පාදක කරගත්තා කියලා උන්වහන්සේම බුද්ධ ගෝසයන් වහන්සේම ප්‍රකාශ කරනවා.